දැන් මෝහය නිරුක්ති සහිතව පහදා දෙන්න කියලා මේ තවල්ලීමක් කරනවා. දැන් අපි දකින්න ඕනේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා මේ තුනක් තියෙනවා. ලෝ අබ්බ කියන වචනේ තමයි ඒකේ නිරුක්තිය, පද නිරුක්තිය. හැබැයි පොතේ නම් ඕවා නැහැ. පොතේ ලෝභය කියන්නේ මොකක්ද අහපුවාම තියෙන විවිධාකාර ක්‍රම වලින් ඔබ පෙන්වන්න පුළුවන්. ලෝභය පාපචෛතසිකයක්. අභිධර්මී ක්‍රමයෙන් පෙන්වන්න පුළුවන් එහෙම කිය. හේතු හයක් තියෙනවා. හේතු හයෙන් ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන චෛතසික හයක් තියෙනවා. ඒකින් පළවෙනි ලෝභ චෛතසිකය කියන එක හිතේ හටගන්න චෛතසිකය කියලා විග්‍රහ කරනවා. ඒක ලක්ෂණයකි. හැබැයි මේ කිව්වට තේරෙන්නේ නැහැ මොකද්ද මේකේ මේකේ ස්වභාවය. මේ වචනයක විග්‍රහ කරනකොට මේකේ තියෙන ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා ක්‍රම හතරක්. මේවා තිය ඔච්චර පස්සේ යන්න දෙයක් නැහැ. නමුත් කම්කිරුණ දැනගන්න ඕන නම් මේ ධර්මයේ හොයන ක්‍රමවේදයක් තියෙනවා. සමහරවල් බුදුරජාන් වහන්සේගේ මේ වගේ වචනයක් අහපුවා උන්වහන්සේ ලක්ෂණ කියන කාරණිය මුල් කරගෙන ඒක විග්‍රහ කරලා දෙනවා. ඒක තැනට ඔබින විදිහට. තව කෙනෙකුට තව කෙනෙක්ගේ ස්වභාවය අනුව ඒක රස කියන මාධ්‍යයෙන් විග්‍රහ කරලා දෙනවා. රස කියන්නේ ඒකෙන් සිද්ධ වෙන ක්‍රියාකලාපයේ දැකලා ඒ අනුව විග්‍රහ කරලා දෙන ක්‍රමවේදය. යම ප්‍රත්‍ය කරගෙන ඒක නැగిලා හිටිනවනම් මෙන්න මෙහෙම දෙයකින් යෝග නැగిලා හිටිනේ කියන කාරණේ විග්‍රහ කරන පජ්ජුපට්ඨාන කියලා ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමෙන් විග්‍රහ කරලා දෙනවා. එහෙම නැත්නම් ඕකට මෙන්න මෙබඳු කාරණයක් මුල් වෙලා ගොඩනැගෙන දෙයක් කියලා මූල කාරණේ විග්‍රහ කරලා දෙනවා. ඒක කියනවා පදට්ඨාන කියලා. ඉතින් මේකෙදි සමහර වෙලාවල බුදුරජාණන් වහන්සේ එක තැනක ලක්ෂණ වශයෙන් දේශනා කරපු දෙයි. අන්න අර පොතල්ලාගෙන එක තැනක හිර වුණ කෙනා ඔච්චරයි දේශනා කරලා තියෙන්නේ. අන්න බුදුහාමුදුරුවෝ දේශනා කරලා අහවල් තැන බලන්න එතන තියෙනවා මෙන්න මේ දේශනා විග්‍රහ කරලා. හැබැයි ඔක තේරෙන කෙනා එක කෙනාටයි ඔක තේරෙන්නේ. තව උඟව දෙන්නු තේරෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ බුද්ධලයාගේ ස්වභාවය බලාගෙන. එතකොට එයාට රසයෙන් පෙන්නන්න ඕන. රසය කියන්නේ ඒකේ කෘත්‍යය. ඒක ප්‍රතිඵලය. පජ්ජුපට්ඨාන කියලා එකක් තියෙනවා. තව ක්‍රමයක් පෙන්නන්න. මෙන්න මෙහෙම ප්‍රත්‍යයෙන් ඕක නැගී හිටින්නේ. පදට්ඨාන කියලා එකක් තියෙනවා. ඒකට පාදක වෙච්ච මූලිකම කාරණය. නේද මුඛවක පිහිටලාද ඕක නැගුණේ. අන්න ඒ කාරණය. ඉතින් මේ හතර ආකාරයෙන් විග්‍රහ කරනකොට තමයි යමක් හොඳවට තේරෙන්නේ. එක ක්‍රමයකින් කිව්ව තේරුමෙන් ඔච්චර විතරක් නෙමෙයි ඔබ තේරුම් ගන්න ක්‍රම. අන්න ඒ නිසා තමයි බුදුරණන් වහන්සේ දේශනා කළේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්න අකුරු අප්‍රමාණයි, පද අප්‍රමාණයි, නිරුක්ති අප්‍රමාණයි ආදී වශයෙන් විග්‍රහ කළා. ඒ හේතුව ඕනෝකයි. ඉතින් මේ වැඩි සමහර තැනක ඔය ස්වාමීන් වහන්සේලාත් එක තැනක විග්‍රහ කරපු එකක් විතරක් ඉගෙනගෙන ඒ වාක්‍යය අනුව කියලා මෙන්න බුදුරණන් වහන්සේ මේක තෝරලා තියෙන හැටි ඔය උමතු ප්‍රාකෘත කාර්ය එක එක ඒවා කියනවා කියලා බයින්න පුළුවන්. නමුත් ඔක තෝරා ගන්න ඕන ක්‍රමයක්. ඕකේ මේ නිරුක්ති ඥානය කියන එක ශ්‍රාවක ගෝචර ඥානයක් නිසා බුදුරජාණන් වහන්සේ වැඩි හරියක් වෙන්නේ. ඒකේ ලක්ෂණය. අර පච්චුපට්ඨාන කියන වචනේ වෙන්නේ නම් ඒක නිරුක්ති වෙන්නේ නැහැ. ඒක තමයි සමතන විග්‍රහ කෙරුණ නැත්තේ. ශ්‍රාවකීකට යමක් ගෝචර නම් උන්වහන්සේ ඒක විග්‍රහ කරන්න ඒ ක්‍රමයක ගත්තේ නැහැ. මූලික ලක්ෂණේ විග්‍රහ කරලා දෙන එක තමයි අමාරු එක. ඒක බුදුරන් වහන්සේ බොහෝකට විග්‍රහ කරලා දුන්නේ අන්නේ මූලික ලක්ෂණයකින්. අනික් කාරණේ ඒක ටිකක් කියා දුන්නාම හොඳට තේරෙනවා නම් එච්චර විග්‍රහ කරන්න දෙයක් නැහැ. මේ රෙදි මොකද? මේ සරම් මොකද? ඕගොල්ලෝ මේ ඇඳ ගන්නනේ. ඉතින් රෙදි අඳින්නේ හැටි අහලා කොහෙද මේක අඳින්නේ? කොහෙද පටලවන්නේ කියලා අහන්න ඕනේ නැහැ. ඒක ඉනේ ඇඳ ගන්න බා ඉනට ඇඳ ගන්න බා දන්න නිසා. මේ මොකද ජීවිතය මොකද ඕක අඳින්න තියෙන්නේ කොහට අඳින්නද කියලා අහන්න ඕනේ නැද්ද? අඳින්නේ ඉනේ පටල ලබව දන්න හින්දා. ඉනේ පටල වගේ අඳින එක කියා දෙන්න දෙයක් නැහැ නේ. මේ වගේ මූලික ලක්ෂණයක් විතරක් ඒ භාෂාව දන්න කාලේ ඒක හොඳට ප්‍රසිද්ධව තියෙන කාලේ ඔය පාලි භාෂාවෙන් හරි නැහැ ඉදාට විච භාෂාවෙන් කියනකොට ඒ වචන හොඳට හදාරලා දන්න අය නිසා පුංචි පොඩ්ඩක් විග්‍රහ කරලා දුන්නාම ඇති. ඒතර ඔබ තේරෙනවා. අන්න ඒකට ලක්ෂණයෙන් කියා දුන්නා. ඉන් ලක්ෂණයෙන් කියා දුන්න එක කදාරම් ඉනකොට අද ලක්ෂණ දන්නේ නැහැ රස දන්නේ නැහැ පච්චුපට්ඨාන දන්නේ නැහැ පදට්ඨාන දන්නේ නැහැ මේකකවත් අර්ථ මොකුත් දන්නේ නැහැ වෙහිලා ගිය කාලෙක. අර පුංචි පොඩ්ඩෙන් තෝරලා මේක තේරෙන්නේ. අන්න ඒකයි වැඩි. ඉතින් ඕකේ අරගෙන නිරුක්තිය පද නිරුක්තිය ගන්න එක නිරුක්ති පටිසම්භිදා ඥානීයයි තියෙන්නේ. ඒක ශ්‍රාවක ගෝචර ඥානයක් නිසා ශ්‍රාවකින්ද ගෝචර දිනේ දේවල් පෙන්වන්න බුදුරජාන් වහන්සේ කාළී මිදම් කළේ නැහැ. ශ්‍රාවකින්ද යමක් ගෝචර නොවෙනවා නම් ඒ ටික තමයි පෙන්ලා දුන්නේ මූලික කොටස. මූලික ලක්ෂණේ විග්‍රහ කරලා දුන්නා. ඉතින් අන්නේ වගේ තමයි ඒ ටික තමයි විග්‍රහ කරලා මෝහයේ කී දේවල් චිත්ත චෛත්‍ය දෙක වලින් චෛතසික බලත් දෙක රයිති කරලා විග්‍රහ කරලා බෝරහා තියෙනවා තව ක්‍රමී. හිතක ගොඩ නැගින චෛතසික නැමැති මානසික ස්වභාවය 52ක් ගොඩ නැගින හැටි වෙන්නලා මෙන්න මේවා සෑම හිතකම මෙන්න මේ හත ගොඩ නැගිනවා කියලා හතක් පේන්නේ. ඒකට ලෝභෙමයි තියෙන්නේ නැහැ. ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා මෙන්න මෙහෙම හිතක ගොඩ නැගෙන චෛතසික නැත්නම් හිතේ හට ගන්න සතහන් හිත තුළ නැගින මානසිකත්වයන් හතක් පෙන්වනවා සියලු හිතකම හත ගොඩ නැගිනවා කිය. ඒවලක සර්වචිත්ත සාධාරණ චෛතසික කිය. ඒක සමහරියා පෙන්නවා. එතනම ඔය පින්සීත් කියලා කොටසක් එනවා. කුසල්සීත් කියලා කොටසක්. ඒවට මෙන්න මේ ටික එනවා කියලා කාම සෝබන සීත් චෛතසික කියලා තව කොටසක් පෙන්නේ. පෞසීත් කියලා පෙන්නවා පාප චෛතසික කියලා කොටසක්. ඒ ටික පින්සීත් වල දෙන්නේ නැහැ. පෞසීත් වලමයි යෙදෙන්නේ. ඒතර ඒ වගේම ඒ තැනට ඔබින විදිහට ඔය පින්සීත් වලයි පෞසීත් වලකින් ප්‍රකීර්ණක චෛතසික කියලා තව කොටසක් පෙන්නේ. මේ වගේ මේ බෙදලා පෙන්නලා හිටන් එක ක්‍රමයකින් මේවා ලක්ෂණ විග්‍රහ කළා. ඒකෙන් මෙන්න මේ මෝහය කියන එක පාප චෛතසික කියන එකට වැටෙන එක. ලෝභ දේශ මෝහ ඉතින් අහිරික අනොත්තප්ප ආදි වශයෙන් විග්‍රහ වෙන ක්‍රමයක් තියෙනවා. ඒ පෞසිත් වල හට ගන්න ක්‍රමයක්. ඉතින් මේකෙදි යම් කිසි ආකාරයෙන් ආසාවන් මුල් කරගෙන තෘෂ්ණාව මුල් කරගෙන දැඩි වුණාම ඒක දූෂ්‍ය தත්ත්වයට පත් වෙලා දැඩි වුණාට පස්සේ ඇතිවෙනා වූ ලෝකයේ බැඳෙන ස්වභාවයක් කියලා ওই විදිහට විග්‍රහ කරලා දුන්නා. ওই පදේ නිරුක්තිය තියෙනවා. ඒක නිරුක්ති පරිසම්විදා ඥානීයතාවය තියෙන නිසා ඒක සුසු කාලික ශ්‍රාවකයන් වහන්සේලාට කියන්න පුළුවන් නිසා ඒක විග්‍රහ කළේ නැහැ. ලෝ අබ්බ ලෝභ අනපදී නිරුක්තිය නැහැටි. හැබැයි මේක පොත්වල නැති නිසා මට වයින්ව දැන් කිව්වා. බැනු අහහරි මං කියනවා. මොනවා කරා? එයාට වයින්නේ නැව. උන්වහතිලා කවදරි බලාගෙන බලාගෙන ඉඳලා බැනලා 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 මේ පොට්ටය තවත් කියනවා නේ මේ කිකේ බලයි කොයිල හැටි පොත්පත්වල සොයලා ඔයලා බලනකොට අමුත්තා දකින්න හම්බෙයි මට විවේචනය කරන්න කරුණ හොයන කොට හරි. එහෙම හරි කවන්නේ හොයාගත්තොත් කියලා මම මේ කියන්නේ. ඒෝනික කියලා වෙන කොහේ මම හිනා වෙනවා නිසා මම තරහ වෙන්නේ නැහැ. එහෙමයි ඉන්නවා. ස්වාමීන් වහන්සේලාද. ඉන් ලෝ අබ්බ ලෝභ දේ ආස ද්වේෂ මෝ ආහ මෝහ. ඔය පද තුනේ නිරුක්තිය නැහැ. බෙදෙන්නේ නැහැ. ලෝකයට එල්බ ගන්නවා. ලෝකයෙන් එවිලා ඉන්නේ ලෝකයට බැඳිලා. ලෝකේ වීගෙන. ලෝකයට එවීගෙන. ඇයි එවෙන්නේ? තව තවත් ආස්වාද ගන්න හොයන්න බලන්න විමර්ශනය කරන්න එවි එවි බලනවා. ලෝකෙට එවි එවි බලන්න ගියාම ලෝ අබ්බ වෙනවා. ලෝභ වෙන්න හේතුව ඔකයි ගති ලක්ෂණේ ඔකේ තියෙනවා ඔක තෝරා ගන්න ඕනේ. දේ ආස දෙවෙනි ආශ්‍රයයක් එනවා. දැන් දෙවන්න කවුද? බුදුරණන් වහන්සේ දේශනා කරනවා දෙවන්නේ කී ඉන්නවා. කැලේ ගිහින් හාමුදුරුව තනියෙන් හුදකලාවේ හිටියත් දෙවන්නේ කෙක ඉන්නවා රාගයත් එක ඉන්නවා. දෙවන්න අත්තරින්ද වෙයි. දෙවන්න අත්තර ගන්න ඕනේ. දෙවන්න අත්තරින් කැලේ ගිහින් හිටියත් වැඩක් නැහැ. රාග සහගතව හිතනවනම් ඉන්නේ එතන නම් තනියෙන් හිටියත් ඔහු දෙවන්නා සමගයි. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ ලෝකේ රාගයට වැදුනට පස්සේ ඔහුට තව බාහිර ඇසුරක් ඕන එනවා. ඒක රැක ගන්න. තමන් බැඳුන යමක් ඇත්නම් බැඳිච්ච එක වටිනවා කියලා ඒක බැඳුනට පස්සේ මමත්වෙන් අල්ලගත්තට පස්සේ ඒ කායිකත්වයේ හෝ ඒ මානසිකත්වයේ හෝ ඉදින් බැඳුන දේ රැක ගන්න. ඌට සිද්ධ වෙනවා තරංගකාරීත්වයෙන් ඊට වැඩි තවත් දෙයක් ඇතුළු කරන්න. ආසාවෙන් විතරක් අල්ලගෙන ඉන්න බෑ. දෙවෙනි ආශ්‍රයයට වැටෙන්න වෙනවා. ගන්න වෙනවා තීරණය. ඉතින් ඔයයි මමයි එකට ජීවත් වෙමු කියලා දෙන්න කසාද බදලා ගිහිලා ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ලෝකෙට එල්බ ගත්තා ලෝවබ්බ වුණා. ඊට පස්සේ දාලා යන්න හිතනකොට බෑ බෑ අර කොල්ලෙක් ඇවිත් අතින් බල්ලා ගියා. මේකෙත් මට විශ්වාස නැති එකේ. පේනද මුකුළු කර කර ඉන්නේ. රස්සාවට යන විදිහක් නැහැ ගියොත් එහෙම. අරුවාව ඕකට හොඳ දෙකක් කතා කරලා බය ගන්නගෙන ඉන්න ඕනේ. පීයක් හරි පේන්නකම ඕක ඉන්නේ නැහැ. අනේ දෙවෙනි ආශ්‍රයයට වෙන්න දේ ආස වුණා. ලෝකේට එල්බ ගත්තාම හටගන්නේ දෙවෙනි පියවර. ඒක රැකගන්න දෙවෙනි ආශ්‍රයයක් ගන්න වෙනවා. ඊට පස්සේ එහෙම නැත්නම් චණ්ඩිකම් කරන්න වෙනවා. බය ගන්න වෙනවා. දෙවෙනි ආශ්‍රයයකට වැසා තමගේ පරිදි දැන් ඉන්න නැහැ. ආශාවන් විඳින්න ගිහිලා සිද්ධ වෙච්ච ඊළඟ වින්න ඇහි. ඊට පස්සේ මොකද වෙන්නේ? මුලාවේ ඇසුරට වැටුණා. ඔහු යථාර්ථය දන්නේ නැහැ දැන්. මෝහ වුණා. මෝහ වුණා. අදත් කියන්නේ මෝහ වුණා කියන්නේ මොකද? ධම්ම කී වැහුණා. අන්න ගහට මෝහ වුණා. මෝහ වුණා කියලා දැන් අද කියන පහුවෙන්න මෝහ වුණා කියන්නේ මෝහ වුණා කියන්නේ. මෝහ වෙලා හැංගිලා. අන්න එහෙම තත්ත්වෙටපත් වෙනවා. මෝහ වුණා කියන එක මෝහ වුණා කිව්වා. දැන් යම් කිසි දෙක මෝහ විවරව තියනවනම් ඇතුලේ තියෙනවා පේනවා. වරදක් කලගෙඩියක් අරගෙන මෝහ විවර කරලා තිබ්බහම ඇතුලේ තියෙන මොනවාද කියලා වැලිය හැකි පේනවා. අපි හෙදිපටියක් හරි මොනවා හරි අරගෙන වැසුම් කලක් අරගෙන මෝහ හා කරලා බඳිනවා. දැන් පේන්නේ නැහැ ඇතුලේ. වැහිලා යනවා. ඒ වගේ මනස පටලයකින් බැඳෙනවා. මෝහ වුණා. විවෘත මානසිකත්වයේ නැති වෙලා ගියා. බැලීමේ හැකියාව දුරු වෙලා ගියා. මේක ඇත්ත මොකද්ද? මේක නැත්ත මොකද්ද? කළ යුතු මොකද්ද? නොකළ යුතු මොකද්ද කියලා. සිහිනුවණින් කල්පනා කරන යම්කිසි විවෘතයක් තිබුණාද? ඒ විවෘත ප්‍රඥාව පහර වැදුනා. වැහිලා ගියා. ප්‍රඥාව වැහිලා ගියට පස්සේ මෝහ වුණා, මෝහ වුණා. මෙන්න මේකද කියනවා මෝහ විය. ඉතින් මේක මේ පොත්වල තියෙන විග්‍රහයෙන් ඕකක වෙන්නාලි කියොත් මේ විග්‍රහය කරන්න බෑ, තීරුම් කරලා දෙන්න බෑ. මොකද මේ පොත්වල ඔය කියන જાතිය විග්‍රහ කරලා නැහැ. එක්තරා මට්ටමක විතරයි තියෙන්නේ. ඉතින් ඕක තෝරා ගන්න බෑ. මෝහ වුණා කියන්නේ ඒකයි. ඉතින් මෝහ වුණාම මොකද වෙන්නේ? ඒකේ ලක්ෂණය මොකද කියලා අහුවෝ. අපි කියනවා මෝහේ. ඉතින් මෝහ වුණා කියලා කියන්නේ මෝහ වෙලා ගියා. එතකොට ඒක රසය කියන එකක් තියෙනවා. ඒකේ කෘත්‍යය මොකද වෙන්නේ? ගිය ගිය තැන හැවටෙනවා. ඇත්ත තේරුම් ගන්න බැරුව යනවා. තමන් මුලාවටපත් වෙලා ඒකෙන් ඇත්ත හොයාගන්න බැරුව හිර වෙනවා, තද වෙනවා. මෙන්න මෙහෙම තත්ත්වයටපත් වෙලා හිටන් ඉඳගාම යාට කියනවා දුක්වලකට මූණ දෙන්න සිද්ධ වෙනවා. මොනවද තේරුම් ගන්න බැරි මන්ද බුද්ධිකයෙක් කියනවා. ඒක මේ පැත්තකට හේතු වෙන ක්‍රියාදාමයක් එන්නේ. අන රසය. එතන මොකක් මුල් කරේද මේක හටගත්තේ? ඒකට මුල් වෙච්ච දෙයක් තියෙනවා. නුනුවණින් මෙනෙහි කරනවා. මුලා සහගතව හිතන්න කියන්න කරන්න පටන් ගන්න. ඒ හේතුව නිසායි මොහුට එවන් මානසිකත්වයක් උදා වුණේ. පච්චවට්ඨහණී විග්‍රහ කරනවා. ඇයි ඔකට හේතුව? අවිද්‍යාව දුරු වෙලා නැහැ. අවිද්‍යාව නිසායි මේක හටගන්නේ. මුල වෙන්නේ අවිද්‍යාව යම්තර දුරු කරලා මොහේ ඉවරයි. පදට්ඨහණ වෙනවා. ඉතින් මෙහෙම ලක්ෂණ රස පච්චවට්ඨහණ පදට්ඨහණ කියන ක්‍රමයකින් ඔක විග්‍රහ වුණොත් හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මෙච්චර විග්‍රහ කරන්නේ මේ පදයක් පදයක් ගන්න හොයන්න දෙයක් නැහැ. ලෝකේ තියෙන ඔක්කොම හොයන්න ගියාම කාලෙ ගිහිලා ගන්න නිකන් ඇහිලා යනවා. මොනවා කරලා දකින්න තියෙන්නේ? අපි ඇසුරු කරන යමක් ප්‍රියයි මනාපයි කියලා ඇසුරු කරන දෙයක් ඇද්ද? අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේකේ අයිතිද කියලා විමර්ශනය කරන එක විතරයි තියෙන්නේ. ඔය ඩිය කරගත්තාම බලා ඉඳද්දී නිවන් මඟ පූර්ණ වෙනවා. සත්‍යය අවබෝධ වෙනවා. ඒකේ උත්සාහ කරන මේ කෙලවරක් නැති පද තොරතොර ගන්න ගියාට පස්සේ මේක කාලේ යනවා. හැබැයි හොඳ ක්‍රමයක් තියෙනවා. මේක කල්යන මේ තේරෙන්නත් පටන් ගන්නවා. ඉතින් නමුත් ඔය තේරුණාට පස්සේ දැන් මට තේරෙනවා කියන්නේ නිවන් දැකලා නැහැනේ. දැන් මට රාගී නැහැ, දැන් මට ද්වේෂී නැහැ, දැන් මට මෝහී නැහැ. විදිනේ තත්ත්වේ මට මේක අත්හැරනවා කියනනම් නිවන් දැක්කා. ඒකට හේතුව ආව නම් බොහොම වැදගත්. හොයවි යුත්තේ කළ යුත්තේ ඒ ටික. ඒකට මහ ගොඩක් ඉගෙන ගන්න දෙයක් නැහැ. ඉතින් ඔය පොඩ්ඩ ටිකක් හිතන්න කුරුදු වෙන්න ඕනේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එකෙන් මේ ලෝකේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා මොනවද බදන්න යන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන සිලක්ෂණයට දාලා බලන්න කුරුදු වෙන්න ඕනේ. ඒතර තීරි වැඩගත් නැති දේවල් වලට මේ ආසා කරන්න බැදිලා ඉන්නේ. ඒකත් අතර නම් නිවන. නක තෝරා ගන්න.